ගෙවියන සතියේදී 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ නිමාවට පත්වීමත් සමගින් ක්‍රිකට් ක්‍රීඩා පිටිය සම්බන්ධයෙන් උණුසුම් තොරතුරු රසක් අපිට වාර්තා වෙමින් තිබෙනවා මේ වන විට. මේ සම්බන්ධයෙන් තොරතුරු කතාබහ කරන්නට සූදානම් මද ක්‍රීඩා විශේෂඥයන් අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අපි දැනගන්නට කැමති නිමාවට පත්වූ 2020 ලෝක කුසලානේ අවසන් මහා තරගයේ පිළිබඳ තොරතුරු පළමුවෙන්ම.
ඔව් සංජය, එංගලන්තයේ සහ බටහිර ඉන්දියාවේ කොළඹ පිල අතර තමයි අවසන් මහා තරගයේ පැවැත්මේ. මෙම කණ්ඩායම් දෙකෙන් කුමන කණ්ඩායම තරගයේ ජයගත්තත් ඔවුන් තමයි අවස්ථා දෙකකදී 2020 ලෝක ශූරතාව හිමි කරගත් එකම කණ්ඩායම බවට පත්වන්නට නියමිතව තිබුණේ. ඒ අනුව එම වාර්තාවත් සමගින් මෙවර ශූරතාව හිමි කරගන්නේ බටහිර ඉන්දියා කොදේව් කණ්ඩායමයි. තරගාවලියේ මුල් අදියර සහ සමන් පන්දුවට පහර දුන් අදියරේ මුල් පන්දුවාර 19 අවසන් වන තුරුත් ආධිපත්‍ය රැකගන්නට එංගලන්ත කණ්ඩායම සමත් වුණා කිව්වොත් මා නිවැරදි. විශේෂයෙන්ම කොදේව්වන් පන්දුවට පහර දුන් දෙවර අර්ධයේ පළමු පන්දුවාර 19 අවසන් වන තුරුත් කොදේව්වන් එල්ල කර තිබුණේ 6 පහර 3ක් පමණයි. කෙසේ වෙතත් අවසන් පන්දුවාරයේ ප්‍රථම පන්දු 4ටම 6 පහර 4ක් එල්ල කරමින් ලකුණු 24ක් ලබා ගනිමින් කොදේව්වන් ජයග්‍රහණේ වාර්තා කළා. ඔවුන්ට අවසන් පන්දුවාරයේදී ලකුණු 19ක් අවශ්‍ය වුණා ජයග්‍රහණේ සඳහා. එහිදී චාල්ස් බ්‍රැත්වේට් සමත් වුණා ලෝකේ පුරාම කතාබහට ලක්වන නාමයක් බවට පන්දු 4ක් තුල පත්වන්නට. ඔහු ලකුණු 34ක් ලබා ගත්තා. ඔහු තමයි කොදෙව්වන්ට ජයග්‍රහණය රැගෙන ආවේ. ඒ අනුව මාලන් සැමුවෙල් ලකුණු 85ක් ලබා ගනිමින් තරගාවලි ඉතිහාසයේ අවසන් මහා තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ක්‍රීඩකයා බවට පත් වුණා. ඔහු ලකුණු 85යි නොබැවි මෙම තරගයේ වැදගත් සිදුවීමක් තිබුණා. ඒ තමයි තරගයෙන් පසුව නායක සාමි දැක්වූ අදහස්. ඔහු ඉතාමත්ම ආවේගශීලීව සහ ඔහු හැඟුම්බරව අදහස් පළ කිරීමක් සිදු කළා. ඔහු එහිදී දැඩි ලෙස කනගාටුට පත් වුණා. මීට පෙර තරගාවලියට පෙර මාක් නිකලස් නම් ක්‍රිකට් විස්තර විචාරකයා සම කණ්ඩායම බුද්ධිමත් නැති බුද්ධියෙන් තොර මොලේ නැති ක්‍රීඩකයින් සිටින කණ්ඩායමක් ලෙස හැඳින්වීම පිළිබඳව එය මිත්‍යාවක් බව ලොවට පෙන්විය යුතු බවට කණ්ඩායමක් ලෙස එකතු වූයේ එම ප්‍රකාශ ඇසීමෙන් පසුව බව ඔහු සඳහන් කළා. ඒ වගේම ඔහු දැඩි ලෙස කොදේව් ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනය කළා. මේ තරගාවලියට පිවිසෙන විට කෙසේද තරගාවලියට එක්වන්නේ, කෙසේද කණ්ඩායමක් ලෙස එක්වන්නේ කියන මානසිකත්වය පවා ක්‍රිකට් පාලක මණ්ඩලය අහිමි කළ බව ඔහු ප්‍රසිද්ධියේම සඳහන් කළා. කෙසේ වෙතත් ඔහු අවසාන වශයෙන් සඳහන් කළේ මේ හිමි කරගත් කිරුල සමත්ත කොදේව් ක්‍රීඩා ලෝලීන්ට සමන් ලබා දෙන ත්‍යාගයක් බවයි. මේ නිසාවෙන්ම තමයි ශාන්ත ලුසියාහි ක්‍රිකට් ක්‍රීඩාංගණය මින් ඉදිරියට ඩැරන් සාමිගේ නමින් ඩැරන් සාමි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙස නම් කරන්නටත් කොදේව්වන් අවසාන වශයෙන්දී තීරණය කළේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් කොදේව්වන්ගේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කළා කිව්වොත් නිවැරදි. ඔවුන් අතිශයින්ම සතුටටපත් වුණා එම රාත්‍රියේදී එංගලන්තයේ පරාජයට පත් කරමින් කොදේව්වන් ජයගත් ඒ අවස්ථාව දකිමින්. තවත් දෙයක් තිබෙනවා සංජය. අවසාන පන්දුවාරයේ යොමු කළ බෙන් ස්ටෝක් පන්දු 4කදී 6 පාර 4ක් කොදේව්වන්ට ලබා දුන්නා ලකුණු 24ක් පිළින කරමින් තම රටට එතෙක් හිමිව තිබූ කුසලානේ බලාපොරොත්තුව අහිමි වූයේ ඔහුගේ පන්දුවාරයෙන් වුණත් ඔවුන්ගේ නායකයා යන් මෝගන් ඉතාමත්ව වැදගත් ප්‍රකාශයක් සිදු කළා තරගයෙන් පසුව. ඒ තමයි ජයග්‍රහණය ලබන සෑම අවස්ථාවකම තමන් කණ්ඩායමක් ලෙස ඒ ජයග්‍රහණය එකට භුක්ති විඳාසේම මේ පරාජය ලැබූ අවස්ථාවත් එක් ක්‍රීඩකයෙකුගේ අතපසු වීමකින් ලැබ පරාජයක් නොවේ. සමස්ත කණ්ඩායමම ලැබූ පරාජයක් ලෙස සලකා පරාජයක් කණ්ඩායම එකට එක් වී භුක්ති විඳින බව ඔහු සඳහන් කළා. මෙයයි ක්‍රිකට් ක්‍රීඩාවේ ආශ්චර්ය. ඒ වගේම මේ ජයග්‍රහණයට මඟ පෙන්වූ තවත් අවස්ථාවක් ලෙස ඩැරන් සාමි සඳහන් කළේ අවුරුදු 19න් 15 ලෝක කුසලාන තරගාවලියේදී කොදේව් යවුන් ක්‍රීඩකයින් ජයග්‍රහණය හිමි කරගත්තා. ඒ වගේම මෙම තරගයට හෝරා කිහිපයකට පෙර කොදේව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. ඔස්ට්‍රේලියාව එතෙක් අවස්ථා තුනකදී ශූරතාව හිමි කරගෙන සිටි ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත් කරමින් කාන්තා කුසලානයක් තමන් සතු කර ගන්නට. මෙම තරගයේ විශේෂත්වය තමයි කොදේව්වන් වෙනුවෙන් හේලි මැතිස් නම් නවක ක්‍රීඩිකාව වයස අවුරුදු 18ක් සම්පූර්ණ වුණා පමණයි. ඇය ඉතාමත්ම ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් කොදේව්වන්ට ජයග්‍රහණය හිමි කර දෙන්නටත් සමත් වුණා. මෙන්න මේ ආකාරයෙන් තමයි සමස්ත කොදේව් දේශයේම ජය පෙන්වමින් මේවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නිමාවට පත් වුණේ.
රංගනේ වගේම මේ මේවර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නිමාවට පත්වීමෙන් පසුව තරඟයේ අවසන් තරඟයේ වීරයා බවට පත් වූ මාලන් සැමුවෙල්ස් විසින් ෂේන් වෝන් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් මතභේදාත්මක ප්‍රකාශයක් බවට පත් වුණා. මේ ප්‍රකාශයේදී අපහාසාත්මක අයුරින් කරුණු ඉදිරිපත් වීම නිසා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඔහුට තරඟ ගාස්තුවෙන් 130ක දඩ මුදලකුත් පැනවීමට තීරණය කර තිබෙනවා. අපි මාලන් සම්මුල් තරඟෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී දැක්ව අදහස් වලට දැන් අවධානය යොමු කරමු.
But I played a test series in Australia and everything Shane Warne has a problem with me. Don't know what I've never disrespect him. You know, it seems as if he have a lot inside him that he needs to come out. So, I don't appreciate the way that he continue to talk about me and the things that he keep doing. I don't know. Maybe because my face is real and his face is not.
රංගන 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඉන්දියාවේදී නිමාවට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුලත් ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබෙනවා. අපි දැනගන්නට කැමතියි ආශ්‍රිත කරුණු කාරණා.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය උණුසුම් වනවා නම් යම් අවස්ථාවකදී අනිවාර්යයෙන්ම තිලංග සුමිතිපාල සහ අර්ෂුණ රණතුංග යන නාමයන් දෙක එක්වන අවස්ථාවක තමයි මේ ක්‍රිකට් පරිපාලනය උණුසුම් වන්නේ. නිලවර්ණයේ නිමාවට පත් වීච්ච කලක් ගත වුණත් මේ වන විට නැවතත් මේ නිලවර්ණයෙන් පත් වූ ක්‍රිකට් පාලක මණ්ඩලය අර්ෂුණ රණතුංග විසින් විවේචනය කරන අවස්ථාව කීප අවස්ථාවකදීම දුටුවා. පසුගියදා විශේෂ සමුළුවක් පැවැත්වුණ අර්ජුන රණතුංගගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට බේරින් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතාත් සහභාගී වී සිටියා. මෙහිදී පළමුවෙන්ම මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයක් තමයි ඇයි 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාව පරාජයට පත් වුණේ කියලා. මේ එහිදී අදහස් දැක්වූ අර්ජුන රණතුංග
මම දැක්කේ නැහැ ස්ථාවර කණ්ඩායමක්වත් තියනවාද කියලා. ප්‍රධානම හේතුව තමයි පරිපාලනය, අනිත් පැත්තෙන් අනවශ්‍ය අත ගැසීම. එක කාරණාවක් කියලා කියන්න බෑ. ජනප්‍රිය තීරණ අරගෙන කවදාවත් ක්‍රිකට් ක්‍රීඩාව හදන්න බෑ. ජනප්‍රිය තීරණ ගත්තාම පරිපාලකයන්ට ඕන තරම් කාලෙ ඉන්න පුළුවන්. බටහිර කොදේව් කියන්නේ අන්තිම කාලේ ඉතමත් නරකටම ක්‍රීඩා කරපු කණ්ඩායමක්. හැබැයි ඒගොල්ලෝ අද සැලසුමක් හදලා අවුරුදු 19 පහළ ජයග්‍රහණය කරනවා. කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරනවා. ජාතික කණ්ඩායම ජයග්‍රහණය කරනවා.
ඒ වගේම මෙහිදී මාධ්‍යවේදියෙක් විමසා සිටියා පේරින් කමිටු සභාපතිවරයාගෙන් අරවින්ද ද සිල්වා මහතාගෙන් මෙම පරාජයේ වගකීම බාරගන්නේ පේරින් කමිටුවද ක්‍රීඩකින්ද කියලා. මේෙහිදී සමස්ත වගකීමම තමන් බාරගන්නා බව ප්‍රකාශ කරමින් අරවින්ද ද සිල්වා දැක්වූ අදහස්.
මම බාර ගන්න අනිත් සිලෙක්ටර්ස් ලත්මි මම සම්පූර්ණයෙන් බාර ගන්නවා. ඒක හරියට කරේ නැත්නම් ඒකට මට කිසි දෙයකට බය වෙන්න කාරණයක් නැහැ. අපි හිතට එකඟව හිතුවා මේක තමයි හොඳම කොම්බිනේෂන් එක කියලා.
ඒ වගේම බොහෝ දෙනෙකුගේ අදහසක් තිබුණා ලසිත් මාලිංග ආබාධයක් සහිතව මෙවර ලෝක කුසලාන තරඟාවලියට තේරීම් කමිටුව බලෙන්ම වගේ ඔහුව යවුවාද කියන සැකය කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අරවින්ද ද සිල්වාගෙන් අදහස් විමසා සිට විට ඔහු මාධ්‍යයට කදිම පිළිතුරක් ලබා දුන්නා. ඔහු පැවසුවා අපි බලමු ලසිත් මාලිංගගේ මේ ආබාධිත තත්ත්වය තුවන්නේ කොයි කාලෙද කියලා. ඊට ඉඟියක් ලබා දුණු කාරණාව පිළිබඳව අපි යමක් සඳහන් කරනවා නම් සංජය තමයි IPL තරඟාවලිය ආරම්භ වනවා එළඹෙන 9 වනදා පළමු තරඟය පැවැත්වෙන්නේ පසුගිය වර ශූරතාව හිමි කරගත් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සමගයි. මෙම මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රබලම ක්‍රීඩකෙක් තමයි ලසිත් මාලිංග. මේ වන විට අනෙකුත් විදේශ ක්‍රීඩකයන් සමග මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම මුම්බයි නුවර වංකඩේ ක්‍රීඩාංගණයේ තමන්ගේ පුහුණු බිම් ආරම්භ කර තිබෙනවා. තවමත් ලසිත් මාලිංග මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම සමගින් එක් වී නැහැ.
මෙහිදී මාලිංගගේ ශාරීරික යෝග්‍යතාවයේ අනාගතය පිළිබඳව යම්කිසි ආකාරයක ඉඟියක් පළ කරමින් තේරීම් කමිටු සභාපතිවරයා අරවින්ද ද සිල්වා යම්කිසි ආකාරයක ඉඟියක් පළ කරමින් අදහස් ප්‍රකාශ කළා. මේ අරවින්ද ද සිල්වා දැක්වූ අදහස්.
මං හිතන්නේ 2011 මුරලිගේ කකුලේ අමාරුවක් තියෙද්දිත් මුරලි කිව්වා අයියේ මට කකුලේ අමාරුවක් තියෙනවා. මං කිව්වා ඔයා කකුල් බාගෙන් ගහන එක හොඳයි වෙන එක්කෙනෙක් ෆුලි ෆිට් එක්කෙනෙක් ගහනවට වඩා කියලා. ඉතින් ඒ වගේ කට්ටිය එදත් හිටියා. අපි ඒ වගේ කට්ටිය එදා එළියට බැහැලා ඒගොල්ලන් ක්‍රීඩා කරා 100%ක් කැපවීම. මං හිතන්නේ අපි තව ටික දවසක් ඉඳලා බලමු මාලිංග කොහොමද ෆිට් වෙන්නේ කියලා. එතකොට ඕගලන්ටත් තේරෙයි එයා කොයි වගේ වෙලාවකටද ෆිට් වෙන්නේ මොන වගේ මැචස් තියෙනකොටද කියලා.
ඊයේ දිනේදී මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුරුකරු රිකි පොන්ටින් සහභාගී වූ මාධ්‍ය හමුවක් ඉන්දියාවේදී පැවැත්වුණා. මෙහිදී රිකි පොන්ටින් ප්‍රකාශ කර තිබෙනවා මෙවර IPL තරඟාවලියට ලසිත් මාලිංගගේ සහභාගිත්වය මේ වන විට අස්ථිර තත්වයක පවතින බව. ඔහුගේ ධන හිස්සේ පවතින ආබාධය හේතුවෙන් මේ නිසා ඔවුන් දැනට නව ශ්‍රීලන්ත වේග පන්දු යවන්නෙක් වන ටීම් සෞති, ඒ වගේම දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නෙක් වන මර්චන් ඩිලැන් වැනි පන්දු යවන්නන් පිළිබඳව සලකා බලමින් සිටින බවත් මෙහිදී රිකී පොන්ටින් ප්‍රකාශ කර තිබෙනවා. රංගන, ඒ වගේම ශ්‍රී ලංකාව තුළ මේ නවක ක්‍රීඩකින් කළමනාකරණය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග යම්කිසි ආකාරයකින් අදහස් දැක්වූ බවට දැනගන්නට ලැබුණ, අපි දැනගන්නට කැමති ඒ පිළිබඳව තොරතුරු.
බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ කාරණාවක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ නවක ක්‍රීඩකින් සහ අධ්‍යක්ෂින් බහුල ක්‍රීඩකින් කොයි ආකාරයෙන්ද ඉදිරියේදී කණ්ඩායමක් වශයෙන් එකට එක් වී ක්‍රීඩා කළ යුත්තේ කියන කාරණාව. මෙන්න මෙහිදී මේ නවක ක්‍රීඩකින් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් අර්ජුන රණතුංග මහතා මෙසේ අදහස් දක්වා සිටියා.
මම හිතනවා අද මැතිව්ස් ඉතාමත් දක්ෂ නායකයෙක් බවට පත්වෙලා තියෙනවා. මම පහුගිය කාල දැක්ක නායකයන්ගේ හොඳම විශිෂ්ටම නායකයෙක් බවට පත්වෙලා තියෙනවා. ගන්න තීරණ තනියෙන්ම කණ්ඩායම් අරගෙන යන්න පුළුවන් තත්ත්වයකට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ අයට සැලසුමක් හදලා දුන්නොත්, ඒ බර යාට විතරක් දාන්නේ නැතුව තිරිමාන්නලාට, චන්දිමාල්ලාට, කරුණාරත්නලාට මේ ක්‍රීඩක දරුණ ක්‍රීඩකයන්ට වගකීමක් දීලා, ඒ වගකීමක් එක්ක ඉස්සරහට ගෙනිච්චොත් මං හිතන්නේ අපිට එතරම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේ මං හිතන්නේ අපි දැක්ක සමීරනේ අර වේග පන්දු යවන්නේ කිටිය 140 ගානකට යනවා. දැන් මේ දරුවා අපි පරිස්සම් කරන්න ඕනේ, කොයි වෙලේ හරි කඩන් වැටෙන්න පුළුවන්. මෙන්න මෙව තමයි දන්නේ නැහැ. කඩන් වැටුනම පැත්තක දාන එක ලේසි. නමුත් කැඩෙන්නේ ඉස්සෙල්ලා අපි පරිස්සම් කරගත්තේ නැත්නම් මේ ළමයාට තව වුරුද්දක් මාස 6ක් යනකොට මොන වෙයිද දන්නේ නැහැ. ඉතින් අන්න ඒකයි තියෙන්නේ මේ වේ සැලසුමක් හදන්න ඕනේ. ලෝකයේ අනිත් රටවල් වල ක්‍රීඩක දෙන්නෙක් විතරනේදී අපිට ඉන්නේ එක්කෙනා. ඒත් ඉන්නේ කලාතුරකින්. ඒක හින්දා අපි ඉතාමත් පරිස්සමෙන් මේ ගැන කටයුතු කරනවා.
රංගන, ඒ වගේම ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය පසුගියදා නිවේදනය කළා ඔවුන් ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයක් සඳහා සූදානමින් සිටින බව අපි දැනගන්නට කැමති ඒ පිළිබඳව තොරතුරු.
ඔව් සංජය, ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලින්ගේ බලාපොරොත්තු ඉහළ නංවමින් 2011 වර්ෂයෙන් පසුව ප්‍රථම වතාවට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සම්පූර්ණ තරඟාවලිය සංචාරයක් සඳහා එක්වීමට නියමිතයි. මෙම තරඟාවලියේ විශේෂත්වය ටෙස්ට් තරඟ තුනක්, එක්දින ජාත්‍යන්තර තරඟ පහක් සහ විශ්වවිද්‍යාල තරඟ දෙකක් පැවැත්වීමට නියමිතයි. මේ පැවැත්වෙන්නේ ජූලි මාස 26 වෙනිදා තමයි පළමු තරඟයේ පල්ලෙකලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ. සාමාන්‍යයෙන් සම්ප්‍රදාය තමයි ශ්‍රී ලංකාවේදී ජාත්‍යන්තර ටෙස්ට් තරඟාවලියක් ආරම්භ වන්නේ ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන්. නමුත් මෙවර එය වෙනස් වී තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව තමයි ඉන් පසුව තරඟය නුවරට ගෙන යාමේ හැකියාවක් නැහැ. ඊට හේතුව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර පැවැත්වීම නිසාවෙන් තරඟ කාලසටහනේ යම් වෙනසක් සිදු කරමින් පළමු ටෙස්ට් තරඟයේ පල්ලෙකැලේදීත්, දෙවන ටෙස්ට් තරඟයේ ගාල්ලේදීත්, අවසන් තරඟයේ කොළඹදීත් පැවැත්වීමට නියමිතයි. විශේෂත්වයක් තිබෙනවා, බොහෝ කලකට පසුව දඹුල්ලේදී එක්දින ජාත්‍යන්තර තරඟ දෙකක් පැවැත්වෙනවා. ඔබ දන්නවා මීට පෙර ශ්‍රී ලංකාවේදී එක්දින තරඟ පැවැත්වුනේ හම්බන්තොටයි. නමුත් මෙවර තරඟාවලියේ කිසිදු තරඟයක් හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ නැහැ. මීළඟට ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචාරය වන්නේ එංගලන්තයේ සංචාරයයි. එය ආරම්භ වනවා මැයි මාස 8 වෙනිදා. ඉන් අනතුරුව ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණි වහාම ජූලි මාස 26 වෙනිදා සිට ඔස්ට්‍රේලියාව සමග තරඟාවලිය පැවැත්වීමට නියමිතයි.
ඒ සමගින් අදට ක්‍රීඩා පිටියේ තතුවිති නිමාවට පත් කරන්න අපි සූදානම්. එළබෙන සතියේදී දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතුවිති සමගින් හමු වෙමු. මම සංජය දිසානායක සමුගන්නා මොහොතේ ප්‍රාර්ථනා ඔබට ක්‍රීඩාශීලී සතියන්තයක්.
SBS
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 SBS Radio.